පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැසීමක් 2024 ජූලි 10 බදාදා එනම් මද දින පූර්ව භාග 11ට කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීම නියමිත වෙන්නේ ඊට පැමිණ සහභාගී වන මෙන් ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. පිළිලේඛන දී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා රාජ්‍ය උකස ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරන්නේ. මේ වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ තියා මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආර්ථික අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ තියා යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෙළෙඳ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා අල්ලස්සා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘත සහ වගකීතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
අධ්‍යාපන අමාත්‍යාංශ
ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා සීමා සහිත නිපුණතා සංවර්ධන අනුමුදලේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
කතානායකතුමනි, විදේශ අමුත්තෙක් අපිව හමුවන්නට පැමිණෙන නිසා මම සභානායකතුමාගේ අවසරය ඇතුව මේ අධ්‍යාපනයේ යටතේ එතුමාට කාරණාවක් ඉදිරිපත් කරන්නට මම අවසර ඉල්ලුවා. ඔබතුමාගේ අවසරය පතනවා බොහොම කෙටියෙන්. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, විශේෂයෙන්ම මේ මොහොතෙත් කොල්දුව හන්දියේ විදුහල්පතිවරුන්ගේ ප්‍රොටෙස්ට් එකක් උද්ඝෝෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා දන්නවා අපේ රටේ විදුහල්පතිවරු 12,000 13,000 අතර ප්‍රමාණයක් සිටිනවා. විශේෂයෙන්ම වැටුප් විෂමතා ප්‍රශ්නයත්, ඒ වගේම විදුහල්පති දීමනා, ඒ වගේම සන්නිවේදන දීමනා ප්‍රශ්නයත්, ගමන් වියදම් ප්‍රශ්නයත් ඇතුළුව අඩුපාඩුකම් රැසක් පිළිබඳව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඔබතුමා දන්නවා දන්නේ මේ විදුහල්පතිවරයේ 2 ශ්‍රේණියේ සිට 1 ශ්‍රේණියට උසස් වෙනකොට 3,000-6,000 අතර වැටුප කැපෙනවා. ඒ වගේ බරපතල විෂමතාවයන් රැසක් තිබෙනවා. කිසිම මාණ්ඩලික සේවාවක පහසුකමක් විදුහල්පතිතුමන්ට ලැබෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කියනවා මාණ්ඩලික සේවාවේ නිරත වූ අය කියලා. ටෙලිෆෝන් දීමනාව, නිල ඇඳුම් දීමනාව, සංග්‍රහ දීමනාව, මේ කිසිම දීමනාවක් මේ විදුහල්පතිවරුන්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අත වශයෙන්ම මේ මොහොතේ මේක निराකරණය කරලා කැබිනට් පේපර් එකකුත් දාලා තියෙනවා. ඒක හැබැයි සබ් කමිටි එකේ හිර වෙලා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මේ කැබිනට් පේපර් එක හෙට දිනේ සභාගත කරන්න. එතන අපිටත් පුළුවන් ඔබතුමාට උදව්වක් හැටියට මේ රජයේ උනන්දු කරවන්න. එහෙනම් ඔබතුමා අඩු ගන්නේ තොරතුරු ටිකවත් දෙන්න. දැන් මොකද අත වශයෙන්ම අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය කඩා වැටෙනවා විදුහල්පතිවරුන්ගේ මේ ප්‍රශ්න ටික විසඳුවේ නැත්තම්. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, දැන් අර පොල්දුව හන්දියේ උද්ඝෝෂණය කරන විදුහල්පතිවරුන්ට පණිවිඩයක් යවලා ඒගොල්ලොන්ව ඔබතුමාගේ කාර්යාලයට ගෙන්නගෙන, අඩු ගානේ නියෝජිත කණ්ඩායමක් හරි ගෙන්නගෙන, විශේෂයෙන්ම දෙන්නත් එක්ක යන්න. මම ජනාධිපති වුණා ඔබතුමාට එන්න පුළුවන් මාත් එක්ක, ගැටලුවක් නැහැ. මේ අපි වැටුප් විෂමතා ප්‍රශ්නයක්, විදුහල්පති දීමනා ප්‍රශ්නයක්, සන්නිවේද දීමනා ප්‍රශ්නයක්, ගමන් වියදම් ප්‍රශ්නයක්, අර ශ්‍රේණිය, මේක හරි විහිළුවක් නෙමෙයි ගරු ඇමතිතුමා, 2 ශ්‍රේණියේ සිට අපේ ආණ්ඩුරක්ෂක ප්‍රධාන සංවිධායකතුමා 2 ශ්‍රේණියේ සිට 1 ශ්‍රේණියට උසස් වෙනකොට මූලික පඩිය අඩු වෙනවා රුපියල් 3,000-6,000 අතර. මේ ඔව් හරි මොකක් නිසාද කියන එක නෙමෙයි මේක හරි විහිළුවක් නේ අමතුතුමා. ඒ නිසා මම බොහෝම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මූලික වැටුප කැපෙනවා නම් මේ කවුරු හරි උසස් වෙනකොට එනම් ක්‍රමයේ ලොකු වරදක් තියෙනවා. ඒ නිසා මාණ්ඩලික සේවා පහසුකම් සහිතව මේ විදුහල්පතිවරුන්ගේ මේ ගැටලුවට කරුණා කරලා තිරසර විසඳුමක් ලබා දෙන්න කැබිනට් පේපර් එකක් ඔබතුමා දාලා තියෙනවා. සබ් කමිටි එකේක හිර වෙලා තියෙනවා. ඒකත් හිර වෙච්ච එකත් පොඩ්ඩක් බුරුල් කරලා ඉක්මනින්ම කැබිනට් අනුමැතියක් ලබා ගන්න ඔබතුමා කටයුතු කරන. දැන් ඉතින් කැබිනට් අනුමැතිය දෙනවනේ එක එක පෞද්ගලික න්‍යාය පත්‍රන් වලටත්. එහෙම නෙවෙයි, මේක ජාතික ප්‍රශ්නයක්, ජාතික වගකීමෙන් යුත් ප්‍රශ්නයක් හැටියට මම ඉදිරිපත් කරනවා. නෑ, තව එක දෙයක්, එක කාරණාවක්. ගරු අමාත්‍යතුමනි, පොල්දුව හන්දියේම දැනට මියන්මාර් වල ගිහිල්ලා අනාථ වුණු ඒ දරුව වෙනුවෙන් ලොකු උද්ඝෝෂණයක් තියෙනවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම විපක්ෂයේ අපි සමග ජන බලවේගයේ සමග ජන සන්ධානයේ අපේ වසන්ත යාපා බණ්ඩාර මැතිතුමත්, ඒ වගේම සුජිත් සංජය පෙරේරා මැතිතුමත්, ජේසී අලවතුල මැතිතුමත්, අපි දැන් මේ අනාථ වුණු මියන්මාරේ අනාථ වුණු මේ දරුව ගැන කතා කරන්න පොඩ විනාඩියක් දෙන්න. මේ ඩිස්ටර්බ් කරන්න එපා. මේකයි ප්‍රශ්නේ කරු ඇමතිතුමා. මේ ත්‍රස්ත කඳවුරු දෙක අපේ රටේ ඉතියෝපියාවේ විතරක් අය දැන් රඳවාගෙන තියෙනවා. මම ඔබතුමාට කියන්න කැමතියි, දැනට දින 252ක් ඉන්දියාව, නේපාලය, උගන්ඩාව, මොරොක්කෝ කියන රටවල් කොහොම හරි රාජතාන්ත්‍රික සම්බන්ධකම් හරහා ඒ රටවල් වල ඒ දරුවෝ ටික මුදාගෙන තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ සංගමේ සභාපති සහ උපසභාපති අජන්ත කුමාරසිරි එස් කොඩිතුවක්, ඒ අයත් ඉන්නවා පොල්දුව මේ හන්දි. මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා, ඒ අය ළඟ තියෙනවා මේ පින්තූර, ඒ දරුවන්ට අමානුෂීය ලෙස වදහිංසා දීලා තියෙනවා. පොඩ්ඩක් ඔබතුමාත් මේ පින්තූර ගැන බලන්න. ඇත්ත වශයෙන්ම මම ඉල්ලීමක් කරනවා මේට වැඩිය ශක්තිමත් රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. මේ දරුවෝ ගිහිලා තියෙන්නේ ඩුබායි වලින් ක්‍රියාත්මක වුණු ඔන්ලයින් වීසා ඒ හොර රැකියා ජාවාරමකට හසු වෙලා තිබෙන්නේ. ඒ නිසා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා රාජ්‍ය තාන්ත්‍රික ලෙස රජය කරුණා කළ මැදිහත් වෙන්න. මොකද අපේ මන්ත්‍රීවරු 3 දෙනෙක් දැනටමත් ගියා. වසන්ත යාපා මැතිතුමයි, ජේසී අලවතෝල මැතිතුමයි, සුජිත් සංජය පෙර මැතිතුමයි. ඉතින් මේකට තාම විසඳුමක් නැහැ. මියන්මාරේ අනාථ වී සිටින ඒ දූදරුවන් වෙනුවෙන් කරුණා කරලා මම රජය අවදි කරවනවා. තමුන්නාන්සලාගේ අවධානය යොමු කරලා ඒ දරුවෝ ටික බේරලා දෙන්න.
නිවාස ඇමතුමා.
ගරු කතානායකතුමනි, විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න පිළිබඳව අපි දැඩි ලෙස අවධානය යොමු කරලා තිබුණා. නිරන්තරයෙන් එයාත් එක්ක සාකච්ඡා කළා. රජයේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විතව ගුණපාල නානායක්කාර මහාචාර්ය කමිටුව සකස් කළා. ඒ ඔස්සේ සියලු පාර්ශ්වයන්ට අවස්ථාව දීලා ඒකේ වார்த்தාවක් හැදුවා විදුහල්පතිවරුන්ගේ තියෙන සමස්ත ප්‍රශ්න විසඳන්න. දැන් මේ විදුහල්පතිවරුන්ගේ වැටුප පිළිබඳ විෂමතාව ඇවිල්ලා තියෙන්නේ ගුරු සේවාවේ විෂමතාව නිසා. ගුරු සේවාවේ ගුරුවරේ ග්‍රේඩ් 1 එකට එනකොට විදුහල්පතිවරේ ගුරු සේවයේ ඉඳලා 3 ශ්‍රේණිය පටන් ගන්න වැටුප ඊට වඩා අඩුයි. ඒක මේ විෂමතාවයේ එදා ඉඳලම තියෙන ආවේනික ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ දෙකටම විසඳුම් දෙන්න නම් විදුහල්පතිවරුන්ව මාණ්ඩලික සේවයට ගන්න ඕනේ. මාණ්ඩලික සේවයේ තිබෙන්නා වූ වරප්‍රසාදය එයාට දෙනකොට ඒකත් එක්කේ ගුරුවරයාට වඩා උඩින් එයා ඉන්නෝ. එතකොට දැන් ගුරු සේවයේ විෂමතාව ඉවත් කරන්නයි කියලා කෑ ගහන පිරිසත් ඒක කරනකොට විදුහල්පතිවරුන්ගේ විෂමතාවය නැවත ඇති වෙනවා. විදුහල්පතිවරුන්ගේ විෂමතාවය ඇති වෙනකොට ගුරු අධ්‍යාපනඥ සේවය ඇති වෙනවා. ගුරු උපදේශක සේවාව ඇති වෙනවා. පරිපාලන සේවය ඇති වෙනවා. මේක විෂම චක්‍රයක්. මේක එක තැනක වාඩි වෙලා මේ සියලු පාර්ශයන් ගෙන්නගෙන ඒක බරපතල ලෙස සලකා බලලා එකවර මේ වැටුප් සියල්ල හදන්න ඕනේ. නැත්තම් කවදාවත් මේක හදන්න බෑ. එදා රිකට් පත්න ඇමතුමා ගුරු සේවාවක් හැදුවේ දක්ෂ ගුරුවරයෙක් කාර්ය සාධනයත් සමග ගුරු සේවයේ තබා ගන්න. එහෙම තියෙන සේවාවට ගුරු සේවයේ ඉහළට ගිය අය විදුහල්පති වෙන්න ගිය ගමන් වැටපඩු වෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේක විසඳන්න ශනිකව දවසින් දෙකකින් බෑ. මේක දීර්ඝ කාලයක් ආව ප්‍රශ්නයක්. ශ්‍රේණිවල සියල්ලම එකවර හදන්නයි මේක සිදු වෙලා තියෙන්නේ. මම ඊළඟට කියන්න ඕනේ, මම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා. දැන් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ඇවිල්ලා තිනවා කමියුනිකේෂන් ඇලවන්ස් ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් ඇලවන්ස් මේ දෙක බහණ්ඩාගාරයත් එක්ක කතා කරලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයි කියලා දැන් ඒක දැනට තින්නේ බහණ්ඩාගාරයත් අපේ ලේකම්තුමියත් සාකච්ඡා කරලා විසඳුමක් දෙන එක ඒක අවසාන අදිනට ගෙනල්ලා තියෙනවා විදුහල්පතිතුරුන්ගේ දීමනා වැඩි කරන්නයි කියන යෝජනාවත් අපි ගෙනල්ලා තිනවා ඒක අර කමිටුව මගින් සෙසු දීමනත් එක්ක සලකා බලන බවට දැනුම් දීලා තිනවා ඒක තමයි විදුහල්පතිතුරුන්ගේ ප්‍රශ්න පිළිබඳ ප්‍රශ්නය විදුහල්පතිවරු 16,000ක් ඉන්න ඕනේ මම බාර ගන්නකොට ඉන්න 9,000යි 9,000යි එතකොට කලින් හිටපු ඇමතිවරු පියවර අරන් තිබුණේ අවුරුදු 5ක් තිස්සේ විදුහල්පතිතුරු පත් කරන්නේ හැබැයි මම 4,672කට පත් වීම දුන්නා ඒ නිසාද යන්තම් පාසල් ටික පවත්වාගෙන යන්න අවශ්‍ය කරන විදුහල්පතිතුරු සංඛ්‍යාව ඉන්නවා ශ්‍රේණි නෙක්ගත්තොත් තව පිරිසක් දාන්න තියෙනවා ඉතින් මට කියන්න තියෙන්නේ අපි නිකන් හිටියේ නෑ මේ අවුරුදු 2යි මාස 3ේ කාලේ මේ අධ්‍යාපනයේ යථා තත්ත්වයට ගේන්න දරන පරිශ්‍රමයත් එක්කම මේ අවුරුදු ගණනක් තිබිච්ච වැටු කුෂමතාවයන් සහ මේ ප්‍රශ්න විසඳීමටත් අපේ මැදිහත් වීම කළා තියෙනවා කියන එක දැනුම් දෙන්න.
නාගරික සංවර්ධන ඇමතුමා.
කරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සල්සුන් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ තියා යෝජනා කරමි.
කෘෂි කර්ම ඇමතුමා.
අරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ තියා යෝජනා කරමි.
කර්මාන්ත ඇමතුමා.
අද ගිනු පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිනු පිළිබඳව කාරක සභාවට යොමු කළ තියා මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටෙඩ් දී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සල්සුන් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ තියා මම යෝජනා කරමි.
මහජන ආරක්ෂක ඇමතුමා.
අර කතානායකතුමනි ක්‍රමවිධි පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ක්‍රමවිධි පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැනීම දඬුවම් සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අජිත් රාජපක්ෂ ඇමතුමා.
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන නැමැති පනත් කෙටුම්පත පිළිමති ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද? ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තා මහින්දානන්ද අධිකමගේ මැතුම.
කතානායකතුමනි 2021 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ වගේම 2021 සඳහා ජාතික රක්ෂණ අරමුදලේ වාර්ෂික වාර්තාව 2021-22 ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 23 අංක තුනධාරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ වගන්තය අනුව 22 අවසාන අයවැය තත්ත්ව පිළිබඳ වාර්තාව 2021 සීමා සහිත ලංකා සත්ව වාර්ෂික වාර්තාව 21 වර්ෂයේ මිනුම් මෙමක ප්‍රමිතියා සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව 20 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථාන වාර්ෂික වාර්තාව 2022 වාර්ෂික වර්ෂ සඳහා ජාතික උද්භිත උද්‍යාන වාර්ෂික වාර්තාව හා 2018-19 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයේ වාර්ෂික වාර්තා සම්බන්ධව එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා.
රජයේ මුදල් පියඳ කාර්ය සභාවේ වාර්තාව හර්ෂඩ සිල්ලමැතුම.
ගරු කතානායකතුමා රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවද යොමු කරන ලද 69 අංක 1 දරණ ආනයන අපනයන පාලන පන්තියන්ට රෙගුලාසි සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මා ඉදිරිපත් කරමි. ඒක කෙටියෙන් කියනවා නම් ටුවරිස් ඉන්ඩස්ට්‍රි එකට වාහන අවශ්‍යයි. ඒ වාහන ගෙන්නන්න දැන් තහනමක් තියෙන නිසා ඒකට ස්පෙෂල් ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන 1000ක් ගේන්න අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ කුඩා කෝච් හා බස් රථ 250ක් සහ වෑන් රථ 750ක් මේකට ඇතුළත් වෙනවා. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒක බ්‍රෑන්ඩ් නිව් වාහන වලට තමයි අවසරය දීලා තියෙන්නේ. ඒ අනුව ඒ වාහන සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය බව අපේ කාර්ක සභාව ඒක සම්මත කරලා තියෙනවා. ඒත් එක්කම ගරු කථානායකතුමනි, ගැටලු සහගත ප්‍රශ්නයක් ගැටලුවක් මතුවලා තියෙනවා. ඒ තමයි මේ ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධයෙන් මේ පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරාම ඒකේ ගැටලු ඇවිල්ලා තිබුණා. මේක අන්ඩර් ඉන්වොයිස් වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් 68%ක් මේ වාහන 900 ගාණෙන් 68%ක් කොහොමද ආයතන දෙකකින් පමණක් ගෙනාවේ, ඇයි මේකට ඔන්ලයින් සිස්ටම් එකක් නැත්තේ, ඇයි මේ ෆැසිලිටේටර්ස්ලා පත් කරලා තියෙන්නේ කියන ගැටලු ගොඩක් ආවා. ඒ නිසා අපි කාර්ක සභාව හැටියට ජොයින්ට් කමිටි එකක් පත් කරා මේ ගැන හොයලා බලන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ෆිස්කල් පොලිසි දෙපාර්තමේන්තුව, කස්ටම් එක සහ ඉමිග්‍රේෂන් කියන ආයතන ඔක්කොම එකතු කරලා ඒ වාර්තාව වුන් අපිට ලබා දුන්නා. ඒ වාර්තාව අපි සභාගත කරනවා. ඒකේ තියෙනවා මේ කාරණා කිහිපයක්ම රජයට කියලා තියෙනවා. මෙහි යම් අකර්ම ඉංග්‍රීසියෙන් තියෙන්නේ මේකේ තියෙනවා cast doubt that the scheme has been misused by a limited number of individuals කියලා. ඒ කියන්නේ අවභාවිතා කරලා තියෙන බවක් පේනවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙය comprehensive මේ investigation එකක් කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ අතරවාරේ මේ ස්කීම් එක හරහා වාහන ගේනකොට තවදුරටත් දැන් වාහන ගේන එක තවදුරට ගේන්න බෑ. නමුත් දීලා තියෙන පර්මිට් වලින් වාහන ගෙනාවහම ඒ කට්ටියගේ ලක්ෂරි ටැක්ස් එක මිලියන් 6 ඉඳලා මිලියන් 12ට වැඩි කරලා තියෙනවා. ඒක තවදුරටත් මිලියන් 6 ඉඳලා මිලියන් 12ට වැඩි කරන්න අනුමැතිය අපෙන් ඉල්ලුවා. නමුත් ඒක කාර්ක සභාව එකඟ වුණේ නැහැ ඒ අනුමැතිය දෙන්න. නමුත් මම තීරණයක් කරා අනුමැතිය නොදනුව වෙනුවට නැවතත් මේක මුදල් අමාත්‍යාංශයට යොමු කරලා ලේකම්වරයාගෙන් ඍජු පිළිතුරක් ලබා ගන්න. මොකද මේ හැමතැනමම බදු ගහන වෙලාවේ මේ වාහන මිලියන් 100යි 120යි 70යි ලොකු ගණන් වලට විකුණන්නේ. එතකොට මේ මිලියන් 2ක බද්දක් මවුන්ට ගෙවන එක අයින් කළ යුතුද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු කථානායකතුමනි, අපි මුදල් අමාත්‍යාංශය නැවතත් මේ ප්‍රශ්නේ යොමු කරලා මුදල් කාර්ක සභාව ඒ පිළිබඳව එන සතියේ තීරණයක් ගන්න තීරණය කරා. නමුත් අපි මේ සියලු වාර්තා මෙතන සභාගත කරනවා. මුදල් අමාත්‍යාංශයට අපි මේක යොමු කරනවා. මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව තරෝ ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා ගත යුතු ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා.
සෞඛ්‍ය පිළිමද දීක්ෂණ කාර්ක සභාව වාර්තා මයන්ත දිසානායක මෙතුමා.
Honorable Speaker, Honorable Speaker, I present the reports of the Sectoral Oversight Committee on Health on annual report of the Sri Jayawardenepura General Hospital and Postgraduate Medical Training Center for the year 2021, annual report of the Ayurveda Medical Council for the year 2022, annual report of the National Authority on Tobacco and Alcohol for the year 2022, and the performance report of the Department of Ayurveda for the year 2022. Honorable Speaker, ගරු කථානායකතුමනි, අපි ඇත්තෙන්ම සෞඛ්‍ය ආංශික කාර්ක සභාවේ බලාපොරොත්තු වෙන්නේ අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ තමයි මේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන්න. ඒ පිළිබඳව ගරු ඇමතුමා අපිට අපි දක්වන සහයෝගයත් මේ අවස්ථාවේදී ස්තුතිවත් වෙනවා. බොහොම ස්තුතියි.
බල ශක්ති හා ප්‍රවාහ නිබඳ ආංශික අධිකාරී කාර්ක සභාවේ වාර්තාව නාලක බණ්ඩාර කොට්ටිගොඩ මෙතුමා.
ගරු කථානායකතුමනි, බලශක්තිය හා ප්‍රවාහණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2021 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් තොගබඩා පරයන්ත සමාගමේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් තොගබඩා පරයන්ත සමාගමේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ලංකා ගල්ලංගොඩ සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගල සමාගමේ වාර්ෂික වාර්තාව සම්බන්ධව එකී කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, මෙම වාර්තා අතර තියෙනවා 2022 වර්ෂයේ ඛනිජ තෙල් තොගබඩා පරයන්තේ වාර්තාව, මෙම වාර්තාව සමාලෝචනය කිරීමේදී අපිට කමිටුවට හෙළි වුණා 20:22 අර්බුද සමය බලශක්ති අර්බුදය ආරම්භ වීමත් සමග මෙම කබඩා පර්යන්තයේ තියෙන දත්ත පද්ධතිය සම්පූර්ණයෙන්ම මැකිලා ගිහිල්ලා තියෙනවා. මේ පිළිබඳ මම ගරු පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේම මහා පරිමාණ වශයෙන් ඛනිජ තෙල් තොග අතුරුදහන් වෙලා එම සංඛ්‍යා ලේඛන පවා හොයාගන්න නැති වෙලා තියෙනවා 20:22 බලශක්ති අර්බුදය ආරම්භ වීමට පෙර. ඒක නිසා මේ පිළිබඳව මම හිතන්නේ පාර්ලිමේන්තුවේ සහ අපේ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කිරීමට කැමතියි. කොහොමද?
මහජන පෙත්සම් පිළිගැනීම නලින් ෆ්‍රෙනඩ් මෙතුමා.
ගරු කථානායකතුමනි, ඒකල මිනුවන්ගොඩ පාර අංක 125 දෙක දරන ස්ථානයේ පදිංචි AGM ප්‍රේමකුමාර මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ලක්ෂ්මන් කිරියල්ල මෙතුමා.
ගරු කථානායකතුමනි, පිළිමතලාව ගඩලාදෙනිය අංක 333 දරන ස්ථානයේ පදිංචි KG ශ්‍රීරත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
අශෝක බේසිංහ මෙතුමා.
ගරු කථානායකතුමනි, කුරුණෑගල උඩබදලෝ යන ලිපිනේ පදිංචි BBM සුනිල් රත්වත්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ ගම්පොල මහඋඩුගම හුණුකොටුගම යන ලිපිනෙහි පදිංචි JB මන්තිලක ආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
හර්ෂණ රාජකරණ මෙතුමා.
ගරු කථානායකතුමනි, හේයන්තුඩු උපවත්ත අංක 545 පහ දරන ස්ථානයේ පදිංචි YR වජිර ප්‍රේමවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු ඩී වීරසිංහ මෙතුමා.
ගරු කථානායකතුමනි, හිඟුරාණ සීනිකම්මල් ප්‍රදේශ අංක 54B ධාරණ ස්ථානයේ පදිංචි SHNR සමරතුංග මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ජගත් සමරේක්කම් මෙතුමා.
ගරු කථානායකතුමනි, පොළොන්නරුව කුරුප්පුහන්දී අංක 595 ඉරක් 146 එක දරණ ස්ථානයේ පදිංචි ALWK අමරසිංහ මහතාගේ ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යසභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන පසු වසන්තේ අප බණ්ඩාර මෙතුමා.
ප්‍රශ්නය අහන ගරු කථානායකතුමනි,
ප්‍රවාහන ඇමතුමා පිළිතුරු දෙන්න. ප්‍රවාහන ඇමතුමා.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පළවෙනි පිළිතුර මේ අපි ඉතාම බරපතල ලෙස පිළිගන්නවා. තිරෝද රථ මහජන සේවාවක් විශාල ලෙස කරන අතර ඒ අවශ්‍යෙන්ම නියාමනය කළ යුතු බව. නමුත් ඒ සඳහා අවශ්‍ය බලතල නැති නිසා මම මෝටර් රථ ජාතික ගමනාගමන කොමිසම් පනත සම්පූර්ණයෙන් සංශෝධනය කරලා දැනට තියෙන තත්ත්වය වෙනස් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යවලා පනත් කෙටුම්පත නිෂ්කාශනය ලැබිලා තියෙනවා. කියන්නේ දැනට ජාතික ගමනාගමන කොමිසමට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණයි මැදිහත් වෙන්න පුළුවන්. පාසල් වෑන්රිය, තිරෝද රථ හා අනිකුත් දේ සඳහාත් ජාතික ගමනාගමන කොමිසමට නියාමනයක් කරන්න අවසරය ලැබෙන පරිදි පනත සංශෝධනය කරලා පනත කෙටුම්පත් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා නිෂ්කාශන ලබාගෙන තියෙනවා. ඉතාම නුදුරෙදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එවිට ඔබතුමා අසා තියෙන සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවා. ඔබතුමා දක්වලා තියෙන අදහස් පිළිගන්න අතර මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තිරෝද රථ 91,615ක් තිබෙනවා. ඒ 91,015 සඳහා ගමනාගමන පනත යටතේ නියම කරලා තියෙනවා මීටරයක් සවි කළ යුතුයි. මීටරය තුළ ගාස්තු මේ අය කළහම ඒකට රිසිට් පතක් උනත් ඉල්ලා සිටියොත් නිකුත් කළ යුතුයි කියලා 2017 ඉඳන් නියෝගයක් තිබුණා. ඒ නියෝගය ප්‍රායෝගිකව යථාර්ථයක් විදිහට මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සියල්ල ක්‍රියාත්මක කිරීම නිසි ලෙස කරන්න පුළුවන්කම ලැබෙනවා ජාතික ගමනාගමන කොමිසම සංශෝධනය කළාම. ඔබතුමා කිව්ව ආකාරයට මම පිළිගන්නවා. ඒ ත්‍රිරෝද රථයක ගමන් කරන විට ඒ රියදුරු කවුද, ඔහුගේ ඡායාරූපය කුමක්ද, ඒ සඳහා දියුණු රටවල වගේ සිංගප්පූරුව වගේ රටක ගත්තත් ඕනම කෙනෙකුට තමන් ගමන් කළ ත්‍රිරෝද රථයේ එහි රියදුරා එහි අංකයේ යනාදිය පිළිබඳ සටහන් කරගන්න පුළුවන්, මගින්ට ආරක්ෂාවක් සැලසෙනවා. ඒ සියලු විධිවිධාන ඇතුළත් කරනවා. ජාතික ගමනාගමන කොමිසම නියාමනය කරන්න බලය ලැබුණාට පස්සේ අපි මේ තව මාසයක් දෙකක් ඇතුළත ඉවර කරන්න පුළුවන් වෙයි.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා ගරු ප්‍රවාහන හා මහාමාර්ග ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ ජාතික ගමනාගමන කොමිසම පුළුල් කිරීම, ඒ හරහා ත්‍රිරෝද රථ නියාමනය කියන කාරණාව ප්‍රබල විදියට අවධානය යොමු කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට කරපු යෝජනාවත් එක්ක මම ඔබතුමාට ඒකට ප්‍රශ්නයක් විදියට විමසනවා. ඔබතුමා දන්නවා ඇත්තටම මේ ත්‍රිරෝද රථය ධාවනය කරන ධාවකයන් අයිතිකරුවන් සහ ඒ කුලියට පාවිච්චි කරන අය, ඒ අයගේ සුරක්ෂිතතාවය වගේම මේ රථවල ගමන් කරන පාරිභෝගිකයන්ගේ ඒ මගින්ගේ සුරක්ෂිතභාවය ඇතිකිරීම වෙනුවෙන් ඇතවසේම අපි කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුයි. මා විශ්වාස කරනවා ඔබතුමා ජාතික ගමනාගමන කොමිසමට මේ පිළිබඳව තොරතුරු සහ මේ පිළිබඳව නෛතික තත්ත්වයක් ඇතුළත් කරයි කියලා. ওই මීටරේ ඇතුළත් කිරීම වගේ කාරණා. ඒ වගේම ඒ දහවකයන් කුලී රථ හිමිකරුවන්ගේ ඒ කියන්නේ අර්ථසාධක අරමුදල් ක්‍රමයකට හෝ රක්ෂණ ක්‍රමයකට ඇත්තම කිසිම දායකත්වයක් දීලා නැහැ. නමුත් අපි යෝජනා කරන ඔබතුමාට මේ ධාවකයන් ඇත්තම විවෘතාර්ථිකයත් එක්ක අද වෙනකොට ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව පුරා සිටිනවා. ඒ නිසා අපේ ආර්ථිකය තුළ ප්‍රධාන කොටස් කරුව ප්‍රමාණයක් මේ ත්‍රිරෝද රථ කරුවන්. මම ඔබතුමාෙන් අහන්නේ අපට ඔබතුමා යටතේ අපි යෝජනා කරනවා මේ අර්ථසාධක අරමුදල් ක්‍රමයකට සහ ඒ වගේම රක්ෂණ ක්‍රමයකට රජයේ මැදිහත් වෙලා මේ දායකත්වය දෙන්න කියලා. ඒකට අපහසුතාවයක් තිබෙනවද?
ඒ යෝජනාව පිළිබඳවත් අවධානය යොමු කරනවා. දැන් මීට අතිරේකව ජාතික ගමනාගමන කොමිසමට අතිරේකව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින්ගේ ආරක්ෂාව සඳහා ත්‍රිරෝද රථවල පැවතිය යුතු අංග පිළිබඳ උපදේශාත්මක සේවා සැපීමක් කරන අතර අපි විශාල උත්සාහයක් දරනවා මේ තියෙන පොසිල ඉන්ධන භාවිතා කරන ත්‍රිරෝද රථ වෙනුවට විදුලි ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කරන්න. දැනට ලංකාවේ විදුලි ත්‍රිරෝද රථ මේ පරිවර්තනය කිරීමේ කාර්ය කරනවා. ඒ සඳහා 100%ක්ම දේශීය වශයෙන් සම්පූර්ණ ලෝකයේ කොහෙවත් නැති විදිය නවෝත්පාදනයක් ආචාර්ය හර්ෂ සුභසිංහලා වෙග ආයතනය කරලා තියෙනවා. ඉතින් අපි මේ පරිසර සංරක්ෂණය සඳහා පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්ව දරණීය ප්‍රවාහන ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා ත්‍රිරෝද රථ පමණක් නෙමේ සියලුම මෝටර් වාහන පොදු ප්‍රවාහනයත් ලෝකයේ අනික් රටවල මෙන් විදුලියට පරිවර්තනය කර ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා. එහිදී මගිය ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු කරන අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුව ඊ මෝටරින් කරන්න, ඒකේ තියෙන වංචා දූෂණ අක්‍රමිකතා නැති කරන්න මේ වර්ෂය තුලදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඊ මෝටරින් ව්‍යාපෘතිය අවුරුදු ගානක් තිස්සේ කරන්න දෙන්නේ නැති එක කරන්න මේ අවුරුද්ද තුලදී. එතකොට මේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුවේ කටයුතු ඩිජිටල්කරණය කිරීමත් විද්‍යුත් මේ විදුලියට පරිවර්තනය කිරීමත් එයා සම්බන්ධිත ගමනාගමන කොමිසම සභාව වෙනස් කිරීමත් කියන කටයුතු කරන්න ඔබතුමන්ලගේ අදහසුත් ගරු කරලා ඒවත් ඇතුළත් කරන්න.
ඒ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, ගරු ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමනි, අපට ලැබෙන ඉතා සීමිත කාලය නිසා මේ ප්‍රශ්නට පිළිතුරක් දෙන්න කාරුණිකව. විශේෂයෙන්ම ගම්පල සහ කඩුගන්නාව, ඒ වගේම තමයි වයඹ පළාත සහ මධ්‍යම පළාත, ඒ කියන්නේ අලදෙණිය සහ පොල්ගහමුල, මේ ප්‍රධාන මාවත් දෙක අතිශය මහනුවරට වැදගත් වාහන තදබද ඉවත් කිරීම වෙනුවෙන් මම අහන්නේ. අපි දන්නවා මේ ආර්ථික தත්ත්වයේ ප්‍රශ්නේ. ඇත්තරම අපට ඔබතුමාගේ අනාගත සැලසුමකට ඇතුළත් කරලා නැද්ද මේ මහනුවර තදබදේ ඉවත් කිරීම සඳහා ප්‍රබලතම ක්‍රියාමාර්ග දෙකක් තමයි ඒ ගම්පොළ සහ කඩුගන්නාව යාකරන මාර්ගය. ඒක ඉතාම අබලන් தත්ත්වේ තියෙන්නේ. ඊළඟ එක අර මම කියපුව අලදෙණිය පොල්ගහමුල මාර්ගය, මේ දෙක සම්බන්ධයෙන් ඉදිරි ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව ඔබතුමාට අවබෝධයක් තිබෙනවද? ඒ පිළිබඳව මොකද්ද ඔබතුමාගේ පිළිතුර?
අවබෝධයක් තියෙනවා. කඩුගන්නාව නායන ස්ථානයේට මේ අතුරු මාර්ගයක් කිලෝමීටර් දෙකක විතර සකස් කරලා තියෙනවා. මේ ගලවිදපු ස්ථානයේට උඩින් ඒ ස්ථානයේ අපි වාර්තාවක් ඉල්ලලා තියෙනවා මේ කෙටි කාලයක් තුළදී පටන් ගන්න මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තෙක් මහනුවරට හදලා තියෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න බෑ. මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් හබ් එක බහුවිධ ප්‍රධාන මධ්‍යස්ථානයේ කෝටි 3000ක ලෝක බැංකුව ආධාර යටතේ පටන් අරන් තියෙනවා. ලෝක බැංකුව එකඟ වෙලා තියෙනවා ඩිජිටල් ස්මාර්ට් සිටි එකක් බවට මහනුවර නගරය පරිවර්තනය කරන්න ඉලෙක්ට්‍රික් බස් 200ක් දීම සඳහා සාකච්ඡාව මම ලෝක බැංකුව සමග ආරම්භ කරලා තියෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම අත්සන්කලාට පස්සේ අපිට පුළුවන්කම ලැබෙයි මේ ටික ලබා ගන්න. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ තොරව කිසිම ව්‍යාපෘතියකට මුදල් ලැබෙන්නේ නැහැ. ඒක ඔබතුමා දන්නවා. විෂයානුබද්ධ අවබෝධයක් තියෙන කෙනෙක් විදිහට දැන් ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මේ දිනවල අපේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා ජපානයේ සංචාරයක යෙදෙනවා. මේ නතර වෙලා තියෙන ව්‍යාපෘති ටික ආරම්භ කිරීම සඳහා මේ ගිවිසුම අත්සන්කලාට පස්සේ
බුද්ධික පතිරණ මැතිතුමා
මහාන ප්‍රශ්න
වනජීවී වන සම්පත්
සංරක්ෂණ ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අංක 21.50.31 හා 2019 නොවැම්බර් මාස 20 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එක්ටයාර් 36,474.93 විශාලත්වයෙන් යුතු සිංහරාජ වනාන්තරය 2019 නොවැම්බර් 11 වන දින සිට සිංහරාජ රක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එමනුම් එක විදියට සටහන් කරනවා. දෙක ආ අංක 21.50.31 හා 2019 නොවැම්බර් 20 දින සිට අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. ඊළඟ ප්‍රශ්නයට ආ 1 ඉහත ගැසට් නිවේදනය අනුව සිංහරාජ ලෝක උරුමය වන සංරක්ෂිතයට ඇතුළත් කිරීමට යෝජිතව තිබූ එක් එක් රක්ෂිත වනාන්තර සහ ඒවායේ භූමි ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් අක්කර වලින් කොපමණද? පිළිතුර මම මේකට ඉදිරිපත් කරන්නම්, මේක මම සභාගත කරන්නම්. ඊළඟට දාලා තියෙනවා MMU ප්‍රමාණයට අමතරව සිංහරාජ වනාන්තරයේ වටා පැවති කුඩා වනාන්තරද GPS මගින් මැන එම භූමි කොටස් අවසාන සිංහරාජ මායිමට ඇතුළත් කර ඇත. අවසාන වරට ගැසට් කරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 36,474.93 වේ. ප්‍රශ්නය, එම ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීමට හේතු කවරේද? පිළිතුර, ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වී නොමැත. ඊයේ සඳහන් ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නේද? ප්‍රකාශයට පත් කර ඇත. එසේ නම් එම දිනය කවරේද? එය පිළිතුර දීලා තියෙනවා. ඊළඟට A4 ඉහත තුනේ සඳහන් පරිදි දැනටමත් කටයුතු කරගෙන යනවා පිළිතුරට. ඊළඟට නොයසේ නම් මේ වන්ද අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ඔබතුමත් මමත් නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයත්, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයත්, රත්නපුර දිස්ත්‍රික්කයත් මේ දිස්ත්‍රික් තුනට මායිම්වයි සිංහරාජ වනාන්තරයේ පිහිටලා තියෙනවා. ලංකාවේ තිබෙන එකම ප්‍රාථමික නිවර්තන වැසි සදාහරිත වනාන්තරයේ සිංහරාජයේ. දැන් ගරු ඇමතුමිය කියන විදිහට අර හෙක්ටාර 36,000 මේ මොහොත වෙනකොට අපිට සිංහරාජයට අලුතෙන් එකතු කරපු ටිකත් ඒ සමස්තයක් විදිහට පිළිගන්න පුළුවන් නෛතිකමය තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවද?
තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. ඔව්. ගැසට් එක ගහලා
මෙහෙම නෛතිකමය තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණත් මම පහුගිය දවස්වල සිංහරාජයේ දැන් මාස 8කට විතර කලින් සිංහරාජයේ මාතර දිස්ත්‍රික්කෙන් ගිහිල්ලා අපිට ප්‍රවේශ වෙන්න පුළුවන් ස්ථානෙට පවා ගියා. මේ සමහර පවර ගන්න වතුවල තාමත් සමහර අය තේ වවනවා, සමහර අය ඉන්සල් වවනවා. ඒ වගේම විවිධ මානව ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට බද්ධ වෙලා තියෙන මේ ප්‍රදේශවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟයත් ඒ අයට ඉන්න සීමිත නිලධාරීන් එක්ක මේ පිළිබඳව විධිමත් සැලසුමක් විධිමත්ව පරිශීලන කරන්න බැරි නිසා ගරු කතානායකතුමා සමහර අපේ ඒකදේශික ශාක ඒකදේශික සත්‍යයන් ඒ වගේම රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙන තර්ජිත ශාක සහ තර්ජිත සත්‍යයන් ඒ වගේම ප්ලවංග මේ දේවල් ඒ ප්‍රදේශවලින් එකතු කරගෙන යනවා. පෙලක් ඒවා මේ මේ පරිේෂණ වලට ගෙනියනවායි කියන මුවාවෙන් තමයි ගෙනියන්නේ. එතකොට මේක පිටිපස්සේ බලවත් සැකයක් තියෙනවා කරු එමුතුමිය ජාන මංකොල්ලේට ද මේ කරන්නේ කියලා. ඒ නිසා මම ඔබතුමියගෙන් ප්‍රශ්නයක් විදියටමත් නෙමෙයි දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ. ඔබතුමිය නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණ දෙන්න බඳවා ගන්න මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් යම් නීති තිබුණත් අධ්‍යාපනයේට සෞඛ්‍ය වගේම අපේ මේ ඓතිහාසික උරුමයන් විශේෂයෙන්ම මේ 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 ජාන මංකොල්ලය වගේ දේවල් වලදී අපිට නිලධාරීන් ඉල්ලුවොත් ඔබතුමිය කැබිනට් පත්‍රිකාව කරා අනිවාර්යයෙන් ලබා ගන්න පුළුවන්. සා මේ සිංහරාජය මායිම් වන ප්‍රදේශවල එකක් අනවසර ඉදිකිරීම් දෙක අනවසර වගා කිරීම් තුන මේ ශාක සත්ව සහ ප්ලවංග ඇතුළු අපේ සම්පත් එළියට අරගෙන යන ක්‍රියාමාර්ගය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරන්න පුළුවන්ද ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද කියන එකයි මට දැනගන්න
තියෙන්නේ. ඔබතුමා කියන ප්‍රදේශ ගැන විශේෂයෙන් බලන්නම් මට ඒ ප්‍රදේශ කොයි හරියද කියන එක පොඩ්ඩක් ඔබතුමා මට පසුව දැනුම් දෙන්න. මොකද සිංහරාජ්‍යයට ගැසට් කරලා ඉවර වුණාට පස්සේ මේක ලෝක උරුමයක් කරනකොට තවත් විශාල ප්‍රදේශයක් නැවත ගැසට් කරා. ඒව ඇත්තටම කැලෑ ආරක්ෂා කරපු මිනිස්සුන්ගේ ඉඩම් සමහර තැන්වල. ඒ මිනිස්සුන් කැලෑව ආරක්ෂා කළා තමන්ගේ ඉඩමේ. දැන් ඒවා ඒවයි කෑල්ලක තේ තියෙනවා කෑල්ලක කැලෑව තියෙනවා. ඒ මිනිස්සු කැලෑවට ආදරේ ඉඳ කැලෑව තියාගත්තා. එතකොට ඒ මිනිස්සුන්ගේ සමහර වෙලාවට තේ ඉඩමත් එක්කම දෙවෙනි සැරේ අර ලෝක උරුමයක් කරනකොට විශාල ඉඩම් ප්‍රමාණයක් මිනිස්සුන්ගේ පුද්ගලික ඉඩනොත් ගැසට් කරා වවලා තියෙනේ සමහර තැන්වල. එහෙම එකක් තියෙනවා. දැන් සිංහරාජය කියලා කලින් තියෙන ගැසට් එකයි කලින් තිබිච්ච එකයි පස්සේ මේ ලෝක උරුමයක් කරනකොට අමතරව ගැසට් කරපු සමහර තැන්වල මිනිස්සු අගා කරගෙන හිටපු ඉඩම් මිනිස්සු කැලෑ විදියට ආරක්ෂා කරගත්ත ඉඩනුත් ඒ කාලේ ගැසට් කරගෙන තියෙනවා සිංහරාජේ. ඉතින් ඒක සමහර වෙලාවට ජන ජීවිතයට විශාල පීඩාවල් තියෙන ඒවා. එතකොට කැලෑව සුද්ධ කරලා තමන්ගේ පෞද්ගලික ඉඩමේ තේවපු මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. කැලෑව රැක්ක මිනිස්සයා ස්ටෝරිසම් එකක් හරි කරනවා නම් ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වනුත් තියෙනවා මේ ගැසට් කරනකොට. ඉතින් සමහර වෙලාවට මේවට ගැසට් කරගෙන 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 යනවා. ඉතින් ඒවා ඉතිහාසයේ ගැසට් කරනවා එක කොයි මම හිටියත් එහෙම. ඉතින් ඒ ගැසට් කරාට පස්සේ ආපහු ඩී ගැසට් කරන එකත් හරි අමාරුයි. හැබැයි මිනිස්සු පෞද්ගලිකව ප්‍රයෝජනයට ගත්ත ඉඩම් ඉතින් සමහර ඒවා අත්‍යවශ්‍යම නොවෙන්නත් පුළුවන්. මොකද සිංහරාජයේ මායින් ඉතිහාසයේ පුරාම තිබුණා පසුකාලීනව ගැසට් කරන ඒවා. ඉතින් ඒක නිසා මම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි මහතුරෙක් එක්ක කතා කරලා හැම වෙලෙම කියන්නේ කලාවට කියලා ඔය මිනිස්සුගේ තියෙන තරම් ඉඩම් ඇසට් කරන්න පුළුවන්. හැබැයි ඒවා මිනිස්සු ගැනත් බලලා අපි මේ මිනිස්සු භාවිතා කරන භුක්ති විඳින ඉඩම් අලුතෙන් ඇසට් කරනකොට ඉතාම කල්පනාකාරීව මේක කර යුතුයි. ඒක නැත්තම් ලේසියනේ අපිට ඕනි ඉඩමක් නම් කරලා ඇසට් කරගන්න. ඒකත් තියෙනවා. ඔබතුමා මට පොඩ්ඩක් ඔබතුමා කියන ප්‍රදේශය මට පොඩ්ඩක් දැනුම් දෙන්න. මම එතකොට ඒක වෙනම පෞද්ගලිකව බලන්න.
බොහොම ස්තුතියි තුෂාර ඉන්දුනි ලම්බරසේන මැතිතුමා. ඔබතුමා
දැන් කතා නැහැ.
ඒක වෙලාව ගිහිල්ලා ඒකයි. ඔබතුමාට වෙලාව පරිහරණය කරන හැටි. ඔව්.
ගරු ඇමතුමිය 2004 අගෝස්තු 4 වෙනිදා ඒ කියන්නේ මීට අවුරුදු 20කට කලින් කැබිනට් මණ්ඩලය නිර්දේශ ලබලා දීලා තියෙනවා. සිංහරාජ ජාතික උරුමයේ රක්ෂිතයට මායිම්ම හෝ මායිමේ සිට මීටර් 500ක් ඇතුළත පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වනාන්තර ඉඩම් සියල්ලම පසුව වන්දිගෙවීමේ පදනම් මත සිංහරාජ ජාතික උරුමයට පවර ගන්න ඒ අනුව ඇස්තමේන්තු කරලා තිබිලා තියෙනවා 2490 හෙක්ටාර. අර ඔබතුමිය ඔය වගා කළා කියලා කියන්නේ මේ ඇත්තටම වනයේට අයිති සහ බෆර් සෝන් එකේ ඉඩම් ඉතා නරක විදියට වගා කරපු. මම මේක ඔබතුමියට කියන්නම්.
ඔව්. අධ්‍යාපන
මෙතන යන්නේ සංවාදයක්. ප්‍රශ්න වලට උත්තර දීමකුත් නෙමෙයි මේ වෙන්නේ.
ගරු කතානායකතුමනි දැන් මේ
අද දවස් තුල මේක
කරන්න බැරි. මම ඔබතුමාට ගරු කරනවා. මේ මම මේ ඇමතුමී කියලා මම කියලා දෙන්න කියලා.
මම කතා
කියන්නේ රත්නපුර මගේ ගාව තියෙන ඇමතුමී ආ රත්නපුර දිස්ත්‍රික්කයේ ඔය මුරකැලේ වත්ත හෙක්ටාර 50.4යි මේ ආදි වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ගත්තොත් හෙන්සල් වත්ත හෙක්ටාර 436යි මේ විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමීට කියන්නේ මේ ගැන පරීක්ෂණයක් කරන්න මගේ ගාව තියෙන තොරතුරු ටිකක් දෙන්නම්. මේ වගා කරලා තියෙන පුජ්ජලිකණම් විදිහට පෙන්වන්නේ ඇත්තටම නීති විරෝධී විදිහට වගා කරපු භූමි.
අර මන්ත්‍රීතුමා ඇමතුමී මුණ ගැහිලා කතා කරගන්න ඕක. හරි. කාර්ක සභාව වලට යන්නේ නැහැ. මේවට ඇවිල්ලා කාලේ නාස්ති කරන. තුෂාර ඉන්ද්‍රනිල අමරසේන මැතිතුමා. හරි. ප්‍රශ්න අහනවා.
අහනවා කතානායක. ගරු කතානායකතුමනි අයන්නේ එක මන්තුව වෙන්වෙන් වශයෙන් ඉඳුළු මන්තුව වෙන්වෙන් වශයෙන් ඕනිද අවසාන අවුරුදු දෙක විතර කියන්නද?
විනාඩියකට කතා කරන්න ඕනේ.
දීර්ඝ ලේඛනයක් තියෙනවා මේක. අවසාන අවුරුදු දෙක ගැන කියන්න. 2015 ඉඳලා තියෙනවා මම 22යි 23යි ඔබතුමාට කියන්න. මේ ඊට පස්සේ මම සභාගත කරන්න ඉතිරි විස්තර ටික. 2022 දායක මුදල් එවන ලද සමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 2.7යි. මුළු සමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 20.9යි. සමාජිකයන් සඳහා ගෙවන ලද පොලි අනුපාතය 9%. 2023 අවුරුද්දේ දායක මුදල් එවන ලද සමාජික මුදල් සංඛ්‍යාව මිලියන 2.6යි. මුළු සමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 21.5යි. සමාජිකයන් සඳහා ගෙවන ලද පොලි අනුපාතය 13%. අයන්නේ 2 අරමුදල විසින් සමාජිකයන් සඳහා ගෙවිය යුතු පොලි අනුපාතය තීරණය කරනුවේ අරමුදලෙහි වාර්ෂික ලාභය හෝ අලාභය මත පදනම්ව. අයන්නේ 3 නැත එම පොලි අනුපාතයේ ප්‍රමාණවත්වේ. අයන්නේ 4 අදාළ නැත ආයන්න පැන නොනගී.
ගරු ඇමතුමා දැන් මගේ මූලික ප්‍රශ්නේ සේවක අර්ථසාධක අරමුදලේ තියෙන මුදල් විවිධ අවස්ථාවන්වල විවිධ සමාගම්වල ආයෝජනය කරනවා. එතකොට පහුගිය කාල පරිච්ඡේදයේ අපිට විටින් විට හැම බොහොම අහන්න ලැබිච්ච සුලභ කාරණයක් තමයි ඒ සමාගම්වල කරන ආයෝජනයන් වලින් ලාභයක් නෙවෙයි පාඩු පිට එම ආයෝජනය කරපු අවස්ථා අපිට අහන්නට ලැබුණා. එතකොට සමස්ත සේවකයින් පිරිසකට අයිති ඒ අරමුදල් ඒ විදිහට පාඩු ලැබෙන ආකාරයට ආයෝජනය කිරීමෙන් නැතිවෙන අවාසිය ඒ පාඩුව එක බරපතලයි. එතකොට ඒක ඒ වගේ තීන්දුව තීරණ ගැනීම හා සම්බන්ධයෙන් ඒ තීන්දුව තීරණ ගන්න අයට වගකීමක් දරන්න වෙන්නේ නැද්ද? ඔවුන්ට ඒ පිළිබඳව අවශ්‍ය වෙන යම් ක්‍රියාමාර්ගයක් නොගන්නවද? ඒ පිළිබඳව මොකද්ද තියෙන විනිවිදභාවය කියන එක මම දැනගන්න කැමතියි.
කතානායකතුමනි, සේවක අත්සාධක අරමුදල 90%කට වඩා ආයෝජන කරලා තියෙන්නේ මේ මේ ගවර්න්මන්ට් සිකියුරිටීස් වල. ඒ කියන්නේ රජයේ බැඳුම් කර හෝ බිල්පත් වල ඒකම ඒ කළමනාකරණය කරලා තමයි මේ ලාභය ලබන්නේ. යම් යම් අවස්ථාවන් වල රටක පවතින ආර්ථික තත්ත්වය තුළ යම් යම් උච්චාවචනයන් වෙන්න පුළුවන් ලබන ප්‍රතිලාභයට. හැබැයි ගරු කතානායකතුමනි, වර්තමානයේදී බැලුවොත් එහෙම සේවක අත්සාධක අරමුදල තමයි වැඩියෙන්ම ඔබතුමාලගේ විවේචනයට ලක්වෙච්ච තැන. කියන්නේ රජය ගත්ත ක්‍රියාමාර්ග තුළ වැඩියෙන්ම විවේචනය කරේ සේවක අත්සාධක අරමුදල පිළිබඳව. හැබැයි අපිට පුළුවන් වුණා ගරු කතානායකතුමනි, සේවක අත්සාධක අරමුදලට මොනතරම් විවේචනයක් රජයට එල්ල කරත් 13%ක පොලි අනුපාතයක් 2023 අවුරුද්ද දෙන්න. ඒකට ඔබතුමා ඔය කියන ආයෝජනයන් සම්බන්ධයෙන් මල්ලඟ දැනට තොරතුරු නැහැ. ඔබතුමා වෙනම ප්‍රශ්නයක් ඉදිරිපත් කරොත් ඒ පිළිබඳව අපිට තොරතුරු ලබා දෙන්න පුළුවන්. මොකද මේ මතු පිටින් කිව්වට මේ මන්තුමා අහවල් තැන ආයෝජනය කරලා තියෙනවා ද නැද්ද කියන එක මට මේ ප්‍රශ්නෙට අදාළ නැති හින්දා මට දැනට පිළිතුරක් ගන්න බෑ. ඔබතුමා ඇහුවොත් ඒ ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝ එක මොකක්ද කියලා අපි ලබා දෙන්නම්.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ, දැන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාන්‍ය සේවකයන් සඳහා 9%ක් තමයි පොලිය ලැබෙන්නේ. හැබැයි අපි දන්න විදිහට මහ බැංකුවේ සේවකයින්ගේ ඒ අර්ථසාධක කර මුදලක් තියෙනවා. ඒකට 129 ක පොලි මුදලක් එකතු වෙනවා. ඒතකොට මම අහන්නේ මහ බැංකුවේ ඉන්නේ අමුතු සේවකයන් జాතියක්ද අමුතු ජීවීන් කොට්ටාසයක්ද ඒ අයට දැනෙන්නේ අමුතු බඩගින්නක්ද මේ සාමාන්‍ය සේවකයන් වෙනම ජන කොට්ටාසයක්ද ඔවුන්ට දැනෙන්නේ වෙනම බඩගින්නක්ද ඔවුන්ගේ දරු පවුල් වෙනස්ද? එතකොට කණ්ඩායමකට 109ක් ගෙවද්දි එක්තරා කණ්ඩායමකට විතරක් කොහොමද 129ක පොලියක් ගෙවන්නේ? ඒක බරපතල අසාධාරණයක්. දෙගුණයකටත් එහා ගිය තුන්ගුණයකටත් එහා ගිය පොලියක් සාමාන්‍ය සේවකයින්ට එහෙම ලැබෙනකොට මහ බැංකු සේවකයින්ට කොහොමද 29ක පොලියක් ලැබෙන්නේ කියන ප්‍රශ්න මම අහනවා ඔබතුමයි.
ගරු කථානායකතුමනි, මේ පිළිබඳව මහ බැංකුවේ අධිපතිතුමාත් එවගේම මුදල් මණ්ඩලයත් අවධානය යොමු කරලා ඒ ඇතිවෙච්ච තත්ත්වය මේ වෙනකොට සමාලෝචනය කරලා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් ගරු මන්ත්‍රීතුමා, මේකේ මූලිකම ප්‍රශ්නාවේ මහ බැංකුවේ පොලි අනුපාතය පිළිබඳව නෙවෙයි. අපි ණය ප්‍රතිහෝගත කරන වැඩසටහන සම්පූර්ණ කරන්න අපිට දේශීය ණය ප්‍රතිහෝගතකරණයකට යන්න වෙච්ච අවස්ථාවේ ඔබතුමාලා ඊට විරුද්ධව ඡන්දෙ දුන්න කට්ටිය. ඒ කියන්නේ ණය ප්‍රතිහෝගතකරණයකට හොඳයි කියලා කිව්වට ඒක ක්‍රියාත්මක කරද්දී ඒක කකුලෙන් අදින්න අඩපණ කරන්න ඔබතුමාලගේ පාර්ශවයේ කටයුතු කරා. එතකොට අපි පොරොන්දුවක් දුන්නා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම කිව්වා සේවක අත්සාධක අරමුදලට අනිවාර්යෙන්ම 109ක පොලි අනුපාතයක් ලබා දෙනවා. යම් කිසි හේකින් මේ දේශීය ණය ප්‍රතිවගතකරණය තුළ ඒ 109 ලබා ගන්න බැරි වුණොත් ආයෝජන වලින් ඒ සඳහා හිඟ මුදල් මහ භාණ්ඩාගාරය මගින් පියවීමට පවා කටයුතු කරනවා කියන එක. උදාහරණයකට ආයෝජන මගින් 108ක පොලි අනුපාතයක් ලැබුණොත් 109ක් රජයේ එකඟ වුණා. ඒ 101 මහ භාණ්ඩාගාරය මගින් පියවන්න කටයුතු කරනවා කියන කාරණේ. එතකොට අපේ රටේ මේ සේවක අත්වහසකාද මුදලේ සමාජිකයන්ට අසාධාරණයක් නොවෙන්න අපි කටයුතු කරනවා කියලා. හැබැයි අවසානයේ ප්‍රතිඵලය 109ක් අපි බලාපොරොත්තු වුණත් 113ක ප්‍රතිලාභයක් සේවක අත්සාධක අරමුදලට ලැබුණා. එතකොට මෙන්න මේ කාරණේ තමයි ඔබතුමාලා මුලින්ම අතු කරපු කාරණේ. ඔය දෙවනුවට අතු කරපු කාරණේ සම්බන්ධෙනොත් මහ බැංකුව අවධානය යොමු කරලා ඒ අවශ්‍ය කටයුතු මේ වෙනකොටම සිදු කරලා තියෙනවා.
හරි, බොහොම ස්තුතියි. මොකද විපක්ෂ නායකතුමාගේ තියෙන ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම සේවක ප්‍රජාව ගැන කතා කරන මේ අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ බහුතර සේවක සේවිකාවන් මුහුණ දී ඇති කරුණක් සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැටුප් ප්‍රතිව්‍යුහකරණයකට අවධානය යොමු වෙලා තිබෙනවා. එය ඉෂ්ට සිද්ධ කරනකොට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, සියලුම සේවක පාර්ශ්වයන් සියලුම කොට්ටාසන් වලට සාධාරණයක් ඉටු වෙන ආකාරයට මේ වැටුප් තලයන් වල වැඩි කිරීම කරනකොට ඒක හැම කොටසකටම සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමාගෙනුත් ගරු මහලේකම්තුමියගෙනුත් මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තව පුංචි කාරණාවක් මම විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති. අධ්‍යාපන ඇමතුමා විනාඩියකට අවධානය යොමු කරනවා. අපි පාසල් පද්ධතියට යනකොට අපි දකින බරපතල අඩුපාඩුවක් තියෙනවා. පාසල්වල පුස්තකාලවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පාසල් දූදරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. මම යෝජනා කරනවා, ඒක මහලුකු දෙයක් නෙවෙයි, ගවර්න්මන්ට් ප්‍රින්ටර්ස් එකට කියලා ප්‍රින්ට් කරලා මේ රටේ සෑම පාසල් පුස්තකාලයකටම අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් යවන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් අපේ සේමසිංහ මැතිතුමාට මම කියන්න කැමති, අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විරුද්ධ වුණේ අනුගමනය කරපු ක්‍රමවේදයේ වරද නිසා. වැඩ කරන සේවක ප්‍රජාවගෙන් ඒ අර්ථ සාධකයට පික් පොකට් ගහලා ප්‍රයිමරි බොන්ඩ් ඩීලර්ස්ලව බේරුවා. මේ රටේ සුපිරි පෝස්තුන්ට කිසිම බරක් ලබා නොදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය තුළ සල්ලිකාරයෝ ටික බේරුවා, කෝටිපතියන් ටික බේරුවා, වැඩ කරන ජනතාවගේ පෙන්ෂන් ෆන්ඩ්ස් වලට පික් පොකට් ගැහුවා. ඒකයි අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධ වුණේ.
නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා.
Is it from me? You want to reach from me? Sir, Harsha, mandu wada passe.
Oh, Harsha.
Prana, karana deka kati seng vedagat. Metuma kiwa deng siyata namayak tamai denda tiyenne. Namut ita wada denda puluan nang parlimentu idrapat kalaka denawa kena. Atta wasenma obala kiwe siyata namaya nemei. ආණ්ඩුව කිව්වේ 112ක් දෙනවා කියලා 2024ටයි 2025ටයි. මොකද 109ක් කියන්නේ. ඒ කියන්නේ ඒක 112ක් කියලා තමයි මේ යෝජනාව ඉදිරිපත් කරේ. ඒතකොට ඒක 112 ඉඳලා 109ට අඩු කරලා තියෙනවා නම් ගරු කතානායකතුමා අපිට මෙතන දැනුවත් කරන්න. ඒකට වෙනම විවාදයක් ඕනේ. මොකද අපි පොඩකින let me finish please sir. අපි මෙතන ඡන්දේ විරුද්ධව දුන්නේ අර ක්‍රයිසිස් බොන්ඩ්ස් වලට 129.7% වාගේ ගාණක් ගෙවන අවස්ථාවේදී අර්ථසාධකයට විතරක් මේක පාර ගහපු නිසා ඒකයි. නැතු අපි විරුද්ධ වුණේ නැහැ. අපි විරුද්ධ වුණේ ක්‍රියාදාමයට. ඒ නිසා අපිව දැනුවත් කරේ 112ක් ගෙවනවා කියලා 2024 2025 ඊළඟට 2026 ඉඳලා 2030 දක්වා තමයි 109 ගෙවනවා කියලා කිව්වේ. ඒක ඒ පළවෙනි වැඩි ඊළඟට නෙවැරදි කිරීම දෙක අපේ කමිටුවක් දැම්ම මහ බැංකුවේ පරිය සම්බන්ධයෙන් හොයලා බලන්න. එතෙන්දී අපි නිර්දේශයක් දුන්නා වහම මේ 129 මේ අර්ථසාධක අරමුදලෙන් ඒ කට්ටියට ලැබෙන එක වෙනස් කරන්න ඕනේ කියලා. ඒක වුන් පිළිගත්තා. හරි ඉතින් ඒ නිසා අපි කැමති ඔබතුමාට දන්වන්න ඒ වார்த்தාවට අනුව වුන් ඒක දැනටමත් කරයි කියලා අපිට වාර්තා කරලා තියෙනවා. එහෙම වෙලා නැතුව තාම මේ සම්බන්ධයෙන් හොයලා බලනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා කැමති
කියන්නේ.
කණායකතුමනි මගේ මිත්‍ර හර්ෂ මන්ත්‍රීතුමාට 113ද විශාල 112ද විශාල කියන කාරණේ තේරුම් ගන්න බැරි නම් ඒක මට තවදුරටත් පැහැදිලි කරන්න බෑ. ඊළඟට ඔබතුමාගේ කමිටුව මුදල් කාර්ක සභාව හැටියට අපිට සහයෝගය ලබා දීලා තියෙනවා. ගරු කතානායකතුමනි මේ මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය තීන්දුවක් ගන්නේ ජනවාරි මාසේ. මේ කමිටු නිර්දේශය මත නෙවෙයි තීන්දුවක් ගන්නේ අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන්. 2024 ජනවාරි මාසේ වෙද්දී තීන්දුව එකලම් ගන්නවා. මේ කමිටුවපත් වෙන්නේ ඊට පස්සේ. ඉතින් ඒ ඉඳ යම් යම් තැන්වල සිදු වෙලා තියෙන කාරණා නිවැරදි කිරීමට සහ අවධානය යොමු කරන්න අවශ්‍ය නම් ඒ අවධානය යොමු කළා නිවැරදි කිරීම සිදු වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ කමිටුවේ නිර්දේශයක් ගියා නම් හොඳයි. හැබැයි කමිටුවේ නිර්දේශය යන්නේ ඉස්සෙල්ලා මහ බැංකුවේ අධිපතිතුමා සහ මුදල් මණ්ඩලයේ අවශ්‍ය පෙන්වා දීපු කාරණේ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා.
ඒක වචනයක් කියන්න ඕනේ. කිසිම තැනක මම මේක අගමැතිතුමත් ඉන්න තැන කියන්නේ කිසිම තැනක 113ක් සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ නැහැ අපිට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු යෝජනාවේ. එතන තියෙන්නේ 109යි. ඒ 109 දෙනවා කියලා දැන් මිනිස්සු හිතන්නේ දැන් අපේ ප්‍රශ්න අහපු ගරු මන්ත්‍රීතුමා කිව්වොත් 109යි කියලා. 109 නෙමෙයි. 112ක් දෙනවා කියලා පාර්ලිමේන්තුවේ එකඟ වුණා. 2025 දක්වා එනිසා 9 වැඩි කරා කියලා කියන්න බෑ. 12 ලැබෙන්නම ඕනේ 2024ටත් 2025ටත්. හරි 13ක් කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ ගරු කතානායකතුමා.
සර් ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ කාලය නහස්ති වීම ගැන තර්කයක් නැහැ සර්. සර් 112ක් නම් බලාපොරොත්තු වෙන්නේ අපි 113ක් එක කළමනාකරණය කළ ලබා දීලා තියෙනවා නම් සයිකේ අපි පොරොන්දු වෙච්ච දේ ඉෂ්ට කරලා තියෙනවා. එතකොට ඔවුන් ණය ප්‍රතිව්‍යුහගත කරන එකට විරුද්ධව ඡන්දය ලබා දීම පිළිබඳවත් අද කනගාටුවටපත් වෙන්න ඕනේ. ඒ විරුද්ධ වෙලා තියෙද්දි අපි රට බේරගන්න කටයුතු කරා සර්.
බොහොම ස්තුතියි. ලංසමත්තුම
ගරු කතානායකතුමා මමත් මුදල් කාර්ය සභාව ඉන්නවා. මම හිතන්නේ අපේ අර්ෂමැත්තුමා මේ වෙලාවේ මහ බැංකුව අධිපතිතුමා මතක් කරපුවාම මේ අපේ ඇමතුමා කිව්වේ ඒක තමයි මහ බැංකුව අධිපතිතුමා කිව්වේ 113 අවුරුදු ගානට දෙනවා කියන. ඉතින් ඒ නිසා මුදල් කාර්ය සභාවේ පැහැදිලිවම ওই 113 කිනේ කතා කළා. හැබැයි අද අපේ සභාපතිතුමා කියනවා නැහැ කියලා. මම එතුමාට යෝජනා කරනවා ඒ නෝට්ස් ටික අරගෙන බලන්න. ඔබතුමා පුන පුන මතු කළා මහබැංකුව අධිපතිතුමාගේ නමේ මදි මේක වැඩි වෙන්න ඕනි කියලා. ඉතින් අද 12ක් දෙනවා කියලා ඔබතුමා කියලා 13ක් දෙනවනම් ඊළඟට මම ඉන්න කාරක සභාවේ 13 සාකච්ඡා කළා නම් අද ඇවිල්ලා මෙතනදී ඔබතුමා ඒක නැහැ කියනවා නම් වැරදි කියන එකයි මම පෙන්නලා
දෙන්නේ. හරි. දැන් ඔය 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 ආගියුමන්ට් එක වෙනම කතා කරනවා.
යෝජනාව එමෙන් කරලා 12 13 කරා. හරි මේ යෝජනාව 13 නෑ කොහෙවත්.
එමෙතුමා දැන් ඔබතුමා උත්තරයක් දුන්නනේ. ඒ ඇතිනේ.
මේක මේ මරණාධාර සමිතිය අපවට පත් වෙනවා කරු කතා නැගතුමනි ඔබතුමා පාලනය කරේ නැද්ද?
නලින් බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න.
ඇබ්සන්ට්.
උදේගම්මන් පිළ. මොකක් ඔබතුමා කොයි පොයින්ට් ඔෆ් ඕඩර් එක?
ඔබතුමා දන්නවා මේ මහා බැංකුවේ නිලධාරිය හොඳට බෙදාගත්තා.
ඉතින් ඔබතුමා ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෑ නේ.
හරි.
කරුණාකර ඔබතුමා ගම්මන් පිළ ප්‍රශ්නය අහන්න.
නෑ නෑ ඔබතුමා තරහ යනවානේ තරහ යන්න එපා.
මේ කාලේ නාස්ති කරන්නේ.
කාලේ නාස්ති කිරීම නෙවෙයි මොකද පස්සේ අර කොමිටියක් පත් කෙරුවානේ. හිටපු මහා බැංකුවේ සභාපති අසාධාරණයි කියලා.
හරි බොහොම ස්තුතියි. ඒක අසාධාරණයි පැත්තකින් තියන්න. ගම්මන් පිළ මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න. මොකද්ද ඔබතුමා
ගරු කතාරයතුමනි මම අහනවා.
අධ්‍යාපන මැතිතුමා උත්තර දෙන්න.
අර උදේගම්මන් පිළ මැතිතුමාගේ ප්‍රශ්නයේ පළවෙනි එක අයන්න එක දහම් පාසල් අවසන් විභාගය සහ ධර්මාචාර විභාගය ශ්‍රී ලංකා සුසුකම් රාමු යටතේ ශ්‍රේණිගත කර තිබේද? පිළිතුර දහම් පාසල් අවසන් විභාගය සහ ධර්මාචාර විභාගය ශ්‍රී ලංකා සුසුකම් රාමු යටතේ මේ වනතුරු ශ්‍රේණිගත කිරීම සිදු කර නොමැත. දෙක, එසේනම් ශ්‍රේණිගත කිරීම කවරේද? ඉදිරියේදී බුද්ධ ශාසන අමාත්‍යංශතු සම්බන්ධිත ආයතන සමග ඒකබද්ධව ඉහත විභාගයෙන් ශ්‍රී ලංකා සුසුකම් රාමු යටතේ ශ්‍රේණිගත කිරීමට කටයුතු කරමින් පවතී. තුන අදාළ නොවේ.
මයික් එක නැහැ. හරි. ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නේ 1990 ඉඳන්ම මේ දහම් පාසල් ගුරුවරුන්ට කරන ඇගීමක් විදිහට ගරු අමාත්‍යතුමනි ගුරු ක්ෂේත්‍රයට එකතු වීමට අවස්ථාවක් දුන්නා. 2019 පවත්වපු දහම් ගුරුවරුන් රජයේ ගුරුවරුන් විදිහට බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල ලබා නොදී තිබිලා ඒ දහම් ගුරුවරු ලොකු උත්සාහයක් දරලා මේ අවුරුදු අප්‍රේල් මාසයේ ප්‍රතිඵල නිකුත් කරව ගත්තා. නමුත් ඔවුන්ට මේ දක්වා සම්මුඛ පරීක්ෂණ තිබෙන්නේ නැහැ. අපි දකිනවා ජනමාධ්‍ය හරහා ඔබතුමාලා ගුරුවරුන් බඳව ගන්නවා, පාසල්වල පුරප්පාඩු තියෙනවා. ඒ නිසා මේ අය බඳවා ගැනීමට ඔබතුමා කටයුතු කරනවාද කියලා දැනගන්න කැමතියි.
අර කතානායකතුමනි, එතුමා කියන ආකාරයටම 2019 තමයි විභාග දීලා තියෙන්නේ. එතකොට 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හැදුවාම GLP සමතුමා තමයි අධ්‍යාපන ඇමති. එතකොට මම අධ්‍යාපන ඇමති වෙලා එනකන් ප්‍රතිඵල නිකුත් කරන්න බැරි වුණා. මම බෞද්ධ කාර්යසාධක මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයකට ඒක කඩිනම් කළා. විභාග එකින් එකට කල් ගිහිල්ලා තියෙන වෙලාවේ තමයි තම ලොකු ප්‍රයත්නයක් දරලා මේ ප්‍රතිඵල නිකුත් කළේ. දැන් අඩුම ගන්න ප්‍රතිඵල මන් නිකුත් කළා තියෙනවා. ඔබතුමා අහපු ප්‍රශ්නේ තමයි ගුරුවරු බඳව ගන්න. ගුරුවරු බඳව ගන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් විද්‍යාපීඨ, අනිත් එක උපාධිධාරී. එතකොට විද්‍යාපීඨවල අපි වාර්ෂිකව බඳවාගෙන යනවා. දැන් මේ වෙනකොට ප්‍රමාද වෙලා ස්විච් එක ඔන්ලයින් ක්‍රමයට ගිහිල්ලා 16 වෙනිදා 21 22 බැච් එකක් ගන්නවා. හරි. ඒකට ප්‍රතිපාදන හැමදාම භාණ්ඩාගාරයෙන් වෙන් කරනවා. ඒ විශ්‍රාම යන ගාන වෙනුවට. ඊළඟට සංවර්ධනධාරී 23,000ක් දැම්මෙත් ඒ කාලෙම තමයි පාසල් වලට. ඒ GLP සමතුමා තමයි මේ අධ්‍යාපන ඇමතුමා. ඔබතුමාලා බොහොම ප්‍රමෝදයටපත් වෙනවා ඒක කියනකොට. හැබැයි ඔය පැත්තේ ඉන්නේ කියන්නේ. හරි පොඩ්ඩක් ඉන්නකෝ. හරි. ඔව් මම මේ ඇරියස්ලිය එක නොමේටික ඉඳගෙන අහන්නකෝ. ඩලසලා පිරුම ඇමතුමත් එතුමා නම් හිටියේ මාස කීපයක්. හරි. එතකොට දැන් මේ දුන්න දායාදේ. දැන් ඊයේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා සංවර්ධන ධාරින්ගේ ප්‍රශ්නේ. ඔව්. මාස 15ක් තිස්සේ නඩුව ප්‍රමාද වුණා. බැරිම තැන අපි යෝජනාවක් කළා නඩුව දැන් අහන්නෙම නැහැනේ දැන් ඒක කල් ගෙන් ගිහින් යන බෙන්ච් එක වෙනස් වෙනවා අලුතෙන් කොන්ස්ටිටියුට් කරනවා යනවා ඊයේ අපි යෝජනාවලිය දුන්නාම ඒකට සතියක් කල් ගත්තා ඉතින් මෙහෙම කරන්න බෑනේ හරි ඉතින් එතකොට දැන් ඒකට උනේ ඒක එතකොට මේ සංවිධානයෙන් ගන්න තීන්දුවලේ ඒ අය රජයේ වැටුපක් ලබනවා අලුතෙන් වැටුපෙන් කරන්න ඕනේ නැහැ වැටුපෙන් කරන්න ඕනේ වෙන්නේ ගුරු සේවයට සිරෝ බඳවා ගන්න දවස. ඒ නිසා තමයි මංගලොත් වෙච්ච රටක ඒ අවුරුද්දකේ ප්‍රතිපාදන වෙන්න ඕන නිසා තමයි ඒක කළේ. දැන් ওই බඳවා ගැනීම සියල්ලම පළාත් පට්ටමෙන් කරන්න ගරු මන්ත්‍රීතුමනි විශ්‍රාම ගිය සහ සේවය හැර ගියාගේ ඉතුරු වෙච්ච වැටුපට. ඒ නිසා තමයි අපි පුළුවන් ආකාරයෙන් අර තිවිච්ච ගුරු හිඟය පළාත් පට්ටමෙන් අද අඩු කරගෙන තින්නේ. ඊළඟට රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව ගණිතය තාක්ෂණ වේදේ විදේශ භාෂා අවුරුදු ගානකින් බඳවගෙන නැහැ දැන් මේ දරුවන්ට තියෙන පාඨමාලාවට තමයි මේගොල්ලෝ ගම්මට්ටමේ තර්ක ශාස්ත්‍රයයි ජනමාධ්‍ය ඕවා කර කර ඉන්නේ ඇවිල්ලා උපාධිය ගත්තාම රැකියාව වෙනද පොලේ රැකියාව නැහැ ඊය අහපු ප්‍රශ්නයකට සම්බන්ධයි දැන් මොකද්ද කරන්න තින්නේ දැන් කරන්න තින්නේ එකේබී පාසල් තින්නේ නම සිවිසි පහයි එහෙමනම් අපි විද්‍යා ගණිත මේ ගුරුවරු දීලා ඒ ගමේ දරුවන්ට මේ විෂය ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕනේ. දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ බුද්ධ ධර්මයේ විෂය උගන්වන්න අපේ පාසල් වල ඇති වෙන්න ගුරුවරු ඉන්නවා. කලා උපාධි ධාරීන් තමයි 175ක් ඔය සංවර්ධන ධාරින්ගෙන් ආවේ. එතන මේ බහුතරයක් බෞද්ධ ශිෂ්ටාචාරය කළා තිනවා. එතකොට බෞද්ධ දර්ශනය කළා තිනවා. මේ සියලු දෙනාටම මේ සුසුකම් තිනවා. හැබැයි මම බැහැර කරන්නේ මේ විභාග තිබු එකේ ප්‍රතිඵල දුන්නාන් පස්සේ යම් ප්‍රින්සා බඳවා ගන්න පුළුවන් නම් ඒ සඳහා අපි ප්‍රයත්න දරනවා භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරාම ඒ පිරිස බඳවා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්න.
කරු කතානායකතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්න ඇසීම සඳහා මම ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට අවස්ථාව දෙනවා.
ගරු කතානායකතුමනි ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්න දෙවෙනි අතුරු ප්‍රශ්නය පිරිවෙන් අධ්‍යාපනයේ ඊටාම වැදගත් බලවත් තනතුර තමයි ගරු අමාත්‍යතුමනි පිරිවෙන් අධ්‍යක්ෂක තනතුර. දැන් අපේ රටේ මේ වෙනකොට පිරිවෙන් අධ්‍යක්ෂක තනතුර හිස් වෙලා තියෙනවා. එතකොට කැබිනට් සංදේශ දෙකක් ඔබතුමාලා ඉදිරිපත් කරලා තිබෙනවා. අවසාන කැබිනට් සංදේශයෙන් කියන්නේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර ස්ථාපිත කරන්න කියලා. රාජ්‍ය සේවා කොමිසම කියන්නේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම මත පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර ස්ථාපිත කරන්න කියලා. එතකොට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර එක තනතුරයි තියෙන්නේ මේ තනතුර දැන් නොමැතිවීම නිසා පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය රැස් වෙන්නේ නැහැ හේතුව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක තමයි පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ ලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ ඒ නිසා පෙබරවාරි 10 තමයි පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ අවසාන වශයෙන් රැස් වුණේ ඒ නිසා පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ රැස් නොවීම නිසා පිරිවෙන් වල විශාල ගැටු ප්‍රමාණයක් පරිපාලන මූල්‍යමය විනය ගැටළු විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඇති වෙමින් තිබෙන බව අපට වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා සුදුසුකම් ලැබූ හිමිවරු 6 නමක් දැනට අධ්‍යාපන අමාත්‍යංශයේ විවිධ රාජකාරිවල නියැලීලා ඉන්නවා විශේෂයෙන්ම අධ්‍යක්ෂ ධූරවල නියැලීලා ඉන්නවා. ඉතින් මේ අය අතුරින් සමුක පරීක්ෂණයක් කැඳවලා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව කියන පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව කැබිනට් එකට ඉදිරිපත් කළ තියෙන නිර්දේශයේ පරිදි මේ 6 දෙනා අතුරින් සුදුසු කෙනෙක් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට පත් කර ගැනීම සඳහා ඔබතුමා කවදද කටයුතු කරන්නේ ඒ කඩිනමින් කටයුතු කරනවද කිරීමට බාධාවක් තියෙනවද අපි ඉල්ලන්නේ මේ පිරිවෙන් අධ්‍යාපනයේ බරපතල වියවුල් සහගත තත්වයකට ඇදවැටලා තියෙන නිසා ඉතාම කඩිනමින් මේ සුදුසුකම් ලැබපු හිමිවරු 6 දෙනා අතුරින් සුදුසු කෙනෙක් මේ සඳහා කඩිනමින් පත් කරලා මේ පිරිවෙන් අධ්‍යාපනයේ ශක්තිමත් කිරීමට කටයුතු කරන්න කියන ඉල්ලීමත් මේ ගාම කරනවා.
ගරු කතානායකතුමනි මගේ උත්තරේ දෙන්න කලින් ඔබතුමා එක ප්‍රශ්නයක් අහන්නද මම? ඔබතුමා කියන ওই 6 දෙනාගේ කාට හරි අධ්‍යාපන පරිපාලන සේවයේ තියෙනවද? කාටවත් නැහැ. එමා එතෙන්ට උත්තරේ දෙන්න. ඔව්. ගරු කතානායකතුමනි මගේ විෂයන් පිළිබඳව පූර්ණ අවබෝධයෙන් තමයි මම උත්තර දෙන්නේ. පිරිවෙන් අධ්‍යක්ෂක ධුරය කලින් හිටපු ස්වාමින් වහන්සේත් අවුරුදු ගාණක් හිටිය අධ්‍යාපන පරිපාලන සේවයේ නෙමෙයි. එතකොට ওই ප්‍රශ්නේ කවුරුත් ඇහුවේ නැහැ. ඔය 6 දෙනා ඇහුවෙත් නැහැ. ඔය හය දෙනයි ඔබතුමා කියන ඒ හිටපු පිරිවෙන් අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේ ඔක්කොම එකට තමයි අවුරුදු ගණනක්ම ඔතන හිටියේ. කවුරුත් ඇහුවේ නැහැ. මම ඊට කලින් අධ්‍යාපන ඇමති වෙලා ඉන්නකොට පිරිවෙන් අංශයේ අධ්‍යක්ෂක වෙලා හිටියා ගිහියේ අධ්‍යාපන පරිපාලනසේ විශේෂ ශ්‍රේණිය එක. මේ රටේ ඉතිහාසයේ පිරිවෙන් අධ්‍යක්ෂක වෙලා ඉඳලා තිනෝ මේ මේ ස්වාමින් වහන්සේලා නව නැහැ. ඊටාම සාර්ථකව ඒ තනතුර කළා තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් ඔය පිරිවෙන් අංශය අවුලක් බවට පත් වුණා ඒ හේතුව නිසා. එතකොට කිසිම කෙනෙක් ඔතන නෑ අධ්‍යාපන පරිපාලනසේ ඔතන. ඔය දාගත්ත නම් වලින් තමයි ඔය ඉන්නේ. අපි මේක නියමානුකූල කරන්න DMS එකේ අවසරය ඉල්ලුවා. ඒ අවසර ඔය කියන ආකාරයට ලැබුණේ නෑ. එතකොට ඔය කිසිම කෙනෙකුට නෑ. එතකොට අපි කලේ එපිට අවුරුද්දේ දැන් ඉන්න පිරිවෙන් අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේව ඒ නිකායන්වල එකඟතාවයත් ඇතිව වැඩාවරණය කිරීම සඳහා සහ තාවකාලිකව අපි පිරිවෙන් අධ්‍යක්ෂ දුරට පත් කළා කැබිනට් පත්‍රිකාවකින්. ඊට පස්සේ කාලය අවසන් වුණා. කාලය අවසන් වුණාම නැවත ගියාම ගැටලුවක් ආවහම අවසාන වශයෙන් දැන් අවසර දීලා තිනවා මාස 6ක කාලයක් සඳහා DMS එකත් එක්ක කතා කරලා අවශ්‍ය තනතුරු සංඛ්‍යාව නිර්මාණය කරගෙන ඒ සුසුකන් තියන අය අරගෙන බඳවා ගන්නා තෙක් ඒ ඉන්න ස්වාමින් වහන්සේට පිරිවෙන් අධ්‍යක්ෂ දුරේ කටයුතු කරගෙන යන්න. පිරිවෙන් මණ්ඩලේ තියන්න බැරිලා තින්නේ පිරිවෙන් අධ්‍යක්ෂක දුරේ නිසා නෙවෙයි. පිරිවෙන් මණ්ඩලේ ස්ථාපනය කිරීමේදී එක්කෙනෙක් වැඩිපුර හිටියා. එතකොට දැන් බෝඩ් එකක ඉන්න පුළුවන් 12 නම් 13ක් ගෙදලා ගන්න තීන්දු බල රහිතයි. ඊට පස්සේ මොකද කළේ? පිරිවෙන් මණ්ඩලය ස්ථාපනය කිරීම සඳහා ඒකේ පිරිවෙන් මණ්ඩලයට පත් කරන ක්‍රමවේදයක් තියෙනවා. මම මෙතන ඒක කියන්න යන්නේ නැහැ. තව ප්‍රශ්න ගණනාවකට මුල පුරන්න පුළුවන් ඕක. ඒ අදාළ සීලු පාර්ශ්වයන්ට ලිඛිතව දැනුම් දුන්නා මෙන්න මේ සුසුකම් යටතේ තියෙන අයව නියෝජනය හැටියට එවන්නයි කියලා. හරි. එතකොට දැන් ඒ ටික ලැබිලා තියෙනවා. ඒ සියල්ලම දැන් මේ වෙනකොට අස්සම් කළේ යවලා තිනවා පිරිවෙන් මණ්ඩලේ තව සතියකින් කැඳවන්න පුළුවන්. පිරිවෙන් මණ්ඩලේ පිරිවෙන් අධ්‍යක්ෂකත් කියන්නේ දෙකක්. පිරිවෙන් මණ්ඩලයේ ස්ථාපනය වෙනවා පිරිවෙන් අධ්‍යක්ෂකත් රාජ්‍ය සභාවේ එකඟතාවය ඇතිව දැන් පත්වීම කළා තිනවා දැන් රැස් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ මාස 6 ඇතුළත අපි DMS එකෙන් අවසර ගන්නවා ඒ ඉතුරු ටික කොහොමද කරන්න කියන කාරණය.
හරි අමුතුමා ඊළඟ මොකද ලස අමුතුමා කාලය පිළිබඳව ඔබතුමාලා අවධානය යොමු කරන්න.
ගරු ඇමතුමනි උදේගම්ම පිළමතුමා ගුරු හිඟේ පිළිමත මතු කර ප්‍රශ්නෙට අදාළව පළමුව ස්තුතිවන්ත වෙනවා. විශාල බාධාවන් මැද්දේ 40,000කට ආසන්න ගුරු හිඟයක් තියෙද්දී ඒක පියවන්න කටයුතු කරපු ආකාරය පිළිබඳ අපේ ස්තුතිය පිරිනමමින් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ ගරු ඇමතුමනි දැන් මම දනතරමින් පාසල් 498ක පමණයි තාක්ෂණ වේදී උසස් පෙළ තියෙන්නේ. අපි දැන් තියෙන බරපතල ගැටලුව තමයි ඒ පාසල් වලට තාක්ෂණ වේදී ගොනන්න ගුරුවරුන් නැහැ. මේ බඳව ගන්නා ගුරුවරු අතරේ සංවර්ධන සහකාරවරුන් වශයෙන් හිටපු අය අතරේ තාක්ෂණ විෂය පිළිබඳ මේ සුදුසුකම් තියන අය කට්ටිය ඉතාම අවම සංඛ්‍යාවක් ඉන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ශිෂ්‍යයන් තුළ උසස් පෙළ විෂයක් විදිහට තාක්ෂණ වේදී හදාරන්න විශාල උනන්දුවක් තියෙනවා. එනිසා මේ තාක්ෂණ වේදයේ ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරු හිඟය ඒක උග්‍රතත්වයක පත්‍ර නිසා ඒක ආවරණය කරන්නේ කොහොමද කියලා කියන කාරණේ පුළුවන් නම් පැහැදිලි කරන්න ඇමතුමා.
ඔබතුමා
පත්වීම් වලින් 2300 1780ක් දුන්නේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව ගණිතය සහ තාක්ෂණ වේදය. ඒ නිසා අද කියන අද වෙනකොට ඒ දුන්න පත්වීම 8 වෙනිදා වාර්තා කරලා ඇති. ඒ මගින් සෑහෙන ප්‍රමාණයක් විශේෂයෙන් ජාතික පාසල්වල තාක්ෂණ වේදයේ සඳහා අපි ඒ විෂය ධාරාවන්ට ගුරුවරු ලබා දුන්න සෑහෙන ප්‍රමාණයක්. හැබැයි දැන් තව පිරිසක් ඉන්නවා එයාගේ සහතික පරීක්ෂා කරමින් යනවා. මේ විශ්වවිද්‍යාල අනද්දේන ප්‍රශ්න නිසා අර ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ගන්න බැරි කී ප්‍රශ්න තියෙන්නේ. අපි ඒ ටිකක් දෙනවා. ඒ නිසා මේක අලුතෙන්ම දෙන පත්වීම. භාණ්ඩාගාරයේ වෙනම මුදලක් වෙන් කරලා දුන්න මේ පිරිස බඳවා ගන්න. ඔබතුමා කියන ප්‍රශ්න නිසා ඒක මම හිතන්නේ ඊළඟ මාස කීපය තුළ විසඳ ගන්න පුළුවන්.
හරි ප්‍රශ්න ඉන්න ඔබ ඉන්න මේ ප්‍රශ්න ටික ඉවර කරන්න හරි ඉන්නකෝ. දෙවන වටේ 4 වෙනි ප්‍රශ්නය කලින් බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නය කවුරු හරි අහන්න. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමතුමා. සභානායක සභාගත
සභාගත